එහෙමනම් තුයේ පුතේ මෙදරට කුරු ගෙදරින් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සිංහල භාෂාව පිළිබඳව. සිංහල භාෂාව පිළිබඳව කතා කරන්නට දෙනුවර කලාපයේ සිංහල විෂය භාර ගුරු උපදේශිකා RMUK රාජනායක මහත්මිය, ඒ වගේම ගෙලිඔය උඩු අලුතෙනියේ මහවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යවරයා මාලන් කරුණරත් මහත්මයා අපත් සමග ඉන්නවා.
සාහිත්‍ය සංග්‍රහයේ එන 12 ආරම මුඛ පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ සාහිත්‍යාංගයක් ලෙස අපට මේ ජනකවිය හඳුන්වන්නට පුළුවන්. ජනකවිය පෝෂණය වුණේ දරුවනේ මේ ගැමියන් අතින්මයි. ඒ කියන්නේ ගැමියන් එදිනෙදා තම ජීවිතයේ ලද අත්දැකීම් කවියට නැඟූ නිසයි. ඒ කියන්නේ තමාට දැනුණ දුක, වේදනාව, කාන්සිය, පාළුව ඒ විතරක් නෙමෙයි. තමන්ට දැනුණ සතුට, සොම්නස මේවත් කවි මගින් ප්‍රකාශ කරා. ඉතින් එදා මිනිස්සු මේ ජනකවි නිර්මාණය කරගත්තේ තමන් තමාම ලැබපු අත්දැකීම් පදනම් කරගෙන. මේ ජනකවියේ ඉතිහාසය ගැන කතා කරනකොට දරුවනේ මේකට බොහෝම දිග ඉතිහාසයක් තියෙනවා කියන එක නම් අපිට පැහැදිලිවම පේනවා. ඒ කියන්නේ මේකේ ඉතිහාසය කවදා කොතනකින් ආරම්භ වුණාද කියලා කියන්න අමාරුයි. නමුත් අපිට මෙහෙම සාධක කීපයක් නම් හොයාගන්න පුළුවන්. එකක් තමයි දරුවනේ මේ විජය කුමාරයා ලංකාවට පැමිණියානේ. ඔබ දන්නවා මේ ලංකාවට පැමිණෙනකොට කුවේණිය කපු කටමින් තමයි සිටියේ. ඒතර මේ කපු කියලා කියන්නේ හේන් වගාව හා සම්බන්ධ වගාවක්. මොකද මේ කපු විශාල වශයෙන් වගා කරලා තියෙනවා හේන් න්‍යායවල ආශ්‍රිතව. ඒ කපු කටමින් තමයි මේ කුවේණිය ඉඳලා තියෙන්නේ. එතකොට අපිට පේනවා දරුවනේ මේ හේන් වගාව මේ කුවේණිය, ඒ කියන්නේ විජය කුමරු ලංකාවට පැමිණෙනකොට මේ අපේ රටේ තිබිලා තියෙනවා. ඒ වගේම තවත් සාධකයක් තමයි කිත්සිරි මේක රජු සමයේදී කරන ලද මේ තෝණිගල සෙල්ලිපිය. අපි ඒකට කියනවා නාගරගල සෙල්ලිපිය කියලා. ඒකේ සඳහන් වෙනවා මේ උඳුයි මුං, උඳු සහ මුං මේවා මේ තිබුණ බවට ඒකේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ධාන්‍යයත් හේන් වලනේ වගා කරන්නේ උඳු සහමුන්. ඒතකොට ඒ කාලෙත් එනම් හේන් වගාව තිබිලා තියෙනවා. ඒ වගේම තමයි සීගිරි ගී ගත්තොත් එහෙම සීගිරි ගී වලත් දරුවනේ සඳහන් වෙලා තියෙනවා මේ හේන් වගාව සම්බන්ධ කවි කීපයක්. ඔබ මේ වෙනකොටත් සීගිරි ගී කියවලා එහෙම තියෙනවා නම් ඔබට දකින්න ලැබෙයි 103 වෙනි කවිය, 331 වෙනි කවිය, 357 වන කවිය. මෙන්න මේවේ සඳහන් වෙනවා කැකිරි ගැන. කැකිරිත් හේන් වල වගා කරන බෝගය. ඒ වගේම 34 වන ගීයේ ඔබට මතක ඇති නිල් කට්රොට් මලක ඇවුණු වැට්කොල් මල්සේ. වැට්කොල් මල් කියලා කියන්නේ වැටකුළු. වැටකුළු කියන්නේ හේන් වල වගා කරන බෝගය. එතකොට අපිට පේනවා දරුවනේ මේ හේන් වගාව බොහෝම ඈත අතීතයක් දක්වාම දිව යන බව. අපේ අතීත මුතුන් මිත්තන් හදපු ප්‍රස්තා පිරලූලත් ඔය ගැන සඳහන් වෙනවා නේද? අමු කැලෑ ගිනි තිබ්බා වගේ, කලංගොඩය හේන් කෙටුවා වගේ, ඔන්න ඔය වගේ ප්‍රස්තා පිරළු හැදිලා තියෙන්නේ මේ හේන් වගාව සම්බන්ධව මේ නිර්මාණය වෙච්ච ඒවා. ඉතින් ඒ වගේම තමයි දරුවනේ අපිට අපි ඉගෙනගෙන තියෙනවා අපේ තුන්වෙනි පාඩම හානහිය පානාඩ හැරෙන්දෙනි. මේකෙදිත් අපි ඔබට කියලා දීලා තියෙනවා මේ අනුරාධපුර යුගයේ හිටියේ බුද්ධඝෝෂ හාමුදුරුවන් විසින් ලියලා තියෙනවා සංයුක්ත නිකායට්ට කතාව කියලා පොතක්. මේකේ පරමත්ත ජ්‍යෝතිකාවේ සඳහන් වෙනවා පාඨයක මෙන්න මෙහෙම. මඟ අසබඩ කෙතක් රකිනා සිංහල කාන්තාවක් ජාති ජරා මරණ ආදී පිළිබඳව සිංහල බසින් කී ගීයක් අසා සංග සැට නමක් රහත් වූහ. ඒ කියන්නේ සංඝයා වහන්සේලා 60 නමක් රහත් වෙලා තියෙනවා ඒ අසලින් ගමන් කරපු. මොකක් නිසාද? මේ මාර්ගයේ අසල තිබ්බ කෙත්තියායක කාන්තාවක් කියන මේ ජන කවිය අහලා. මේ ජන කවිලින් කියවිලා තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී පිළිබඳ තොරතුරු ටික. ඉතින් මේක මෙනෙහි කරපු මේ සංඝයා වහන්සේලා ටික රහත් භාවයට පත් වෙලා තියෙනවා. මේකෙන් අපිට පැහැදිලි වෙනවා මේ ජන කවිය බොහෝම ඈත අතීතයකට දිව යන බව. ඒ වගේම තමයි දරුවනේ අපිට මේ ජන කවි පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආවා කියලා මම කිව්වනේ. දැන් මේ ජන කවිවල තියෙන්නේ එදා ජන සමාජවල හිටපු මේ ජනතාවගේ සිතුම් පැතුම් ඇවතුම් පැවතුම් ආදී ජන ජීවිතය අදාළ කරගෙන තමයි මේ ජන කවි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ජන කවි තාම සංවරශීලී, ඒ වගේමයි මනා ශික්ෂණයකින් යුක්තයි, ඒ වගේම සර්වකාලීන වටිනාකමකින් යුක්තයි. මේ වගේ අපිට මේ වටිනාකම් වලින් යුක්ත මේ ජන කවි අදටත් අපිට ගොඩාක් සමීපයි. අපිට අදටත් උපදෙස් දෙනවා. ඔබ තුන්වෙනි පාඩමෙත් ඒ ගැන හොඳට අවබෝධ කරගත්. මේ ජන කවි වලට පුතේ නිශ්චිත රචකයෙක් නැහැ. ඒක ඔබ දන්නවා. මේ නිශ්චිත රචකයෙක් නැතිකම මේ ජන කවියේ තියෙන සුවිශේෂ ලක්ෂණය. මේ වගේ තවත් සුවිශේෂ වූ ලක්ෂණ ගණනාවක් මේ ජන කවිය තුල ගැබ් වෙලා තියෙනවා. ඒ ලක්ෂණ පිළිබඳ අපේ දරුවෝ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න එක අපිට ගොඩාක් වටිනවා. මොකද ඔබට විභාගෙදිත් ලියන්නට ලැබෙනවා. එනිසා අපි මේ ජන කවියේ තියෙන සුවිශේෂ ලක්ෂණ පිළිබඳ සාකච්ඡා කරමු අපේ මාලන් කරුණරත්න මහත්මයාත් සමග. මාලන් මහත්මයා, අපේ දරුවන්ට කියලා දෙන්නකෝ මේ ජන කවියේ තියෙන සුවිශේෂ ලක්ෂණ පිළිබඳ.
ඔව්, අපේ ගුරු උපදේශකතුමිය සඳහන් කරපු විදිහට ජන කවියට අනන්‍ය වූ ඉතිහාසයක් තියෙනවා. අපි දන්නවා, අපි මෙතෙක් කතා කරපු පාඩම් මාලාව තුල පුතේ මහා සම්ප්‍රදාය නියෝජනය කරන මහා සාහිත්‍යයක් අපිට තියෙනවා. ඊට පස්සේ අද අපි මේ කතා කරන්නේ මේ මහා සම්ප්‍රදායෙන් එහාට ගිහිල්ලා අපේ චූල සම්ප්‍රදාය ගැන. ඒ චූල සම්ප්‍රදාය තමයි මේ ජන කවිය කියලා කියන්නේ. මේ ජන කවිය කියන්නේ ජනශ්‍රුති විද්‍යාවට අයිති අංගයක්. ඒතකොට ජනශ්‍රුති විද්‍යාව කියන්නේ මොකද්ද කියලා ඔබට හිතෙයි. මොකද්ද මේ ජනශ්‍රුතිය කියන්නේ? ජන කවිය, ජන කතා, ජන ගී, ජන නාට්‍ය, ජන ක්‍රීඩා, ජන සංගීතය, ජන ඇදහිලි, ජන විශ්වාස, උපමා, උපහැරණ, ප්‍රස්තාව පිරුළු, මේවා තමයි ජනශ්‍රුතිය කියලා කියන්නේ. ඉතින් අපි උපදේශකතුමිය සඳහන් කරපු විදිහට මේ හැම එකක්ම ආවේ මොක පරම්පරාගතව. ඒතර ඔන්න ජන කවිය තුල අපිට දකින්න තියෙන මුඛ්‍ය ලක්ෂණයක්, ප්‍රධාන ලක්ෂණයක් තමයි පුතේ ජන කවිය මුඛ පරම්පරාගතව තමයි ඉන්නේ. එහෙම ආපු ජන කවිය තුල මේක ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් මේ වෙනස් වෙනවා නේද අපේ?
ඔව්, වෙනස් වෙනවා නේද?
මේක ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් වෙනස් වෙනවා. ඊළඟට මේ තවත් ලක්ෂණයක් තමයි මේ ජන කවියට රචකයෙක් නැහැ. රචකයෙක් නැහැ. මේක පොදු සාහිත්‍යාංගයක්. පස්සේ කාලේ මේක පොදු අයිතියක් බවට පත් වෙනවා. මේවා ජන කවිය ඊළඟට මේ ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් වෙනස් වෙනවා. ඔන්න පුතේ ජන කවියේ තියෙන ලක්ෂණ ගැන. ওই කාරණා එක්කම තව පොඩි කාරණාවක් ඔබට සඳහන් කරගන්න. දැන් මං හිතනවා අපි දුවලා පුතාලා දැන් පොත ළඟට අරගෙන පෑන ළඟට අරගෙන දැන් මේ සර් කියන්න යන ජන කවි ලක්ෂණ ටික ඔය ලියාගෙන යනව ඇති. තවත් එකක් පුතේ උතෙන්ට එකතු කරගන්න. ඒ තමයි ජන කවිය තුල එදිනෙදා ජීවිතය හා බැඳිච්ච සිදුවීම් මේකේ තියෙනවා. එදිනෙදා ජීවිතය බැඳිච්ච සිදුවීම් තියෙනවා. ඒ වගේ තමයි මේ ගැමියා තමන්ට දැනිච්ච හැඟිච්ච සමන්ගේ සිතුම් පැතුම් දුක් වේදනා දුක්ක දෝමනස්සයන් මේ හැම එකක්ම ජන කවියෙන් තමයි ප්‍රකාශ කළේ. කවිය තමයි ඔවුන්ට ඔවුන්ගේ ඒ මානසික වින්දනයට තිබුණු එකම අවිය. රොබර්ට් නොක්ස් එක අවස්ථාවක කියනවා මේ හැම සිංහලෙක්ම කවියෙක් කියලා. එතුමහිම කියන්නට ඇත්තේ අපි හැම එකක්ම, අපේ හැම දුක්ක දෝමනස්සයක්ම අපි හැරෙව්වේ කවියට. අපි බලමු, මම හිතන්නේ අර ජන කවිය තුළ විවිධ ප්‍රභේදත් අපේ ළමයි දැනගත්තොත් හොඳයි නේද මම?
දැන් ඔබතුමා කිව්ව විදිහට මිනිස් ජීවිතයේ මේ විවිධ අවස්ථාවල විවිධ පැතිකඩවල ඔස්සේ මේ ජන ජීවිතය හා ඒකාබද්ධ වෙච්ච මේ විවිධ මාතෘකා තිබුණා නේද? ජන කවි විවිධ මාතෘකා
විවිධ මාතෘකා ඔස්සේ තමා මේව රචනා වෙලා තියෙන්නේ.
ඉතින් මේ ජන කවිය හා බැඳිලා තියෙන අතීතයේ පැවති ජීවන ක්‍රම තියෙන ගොඩක් නේද? ඕරුපාරූප බැඳීම, කරත්ත රැකියාව, මේ වගේ විවිධ රැකියා
වෘත්තීන් තිබිලා තියෙනවා.
විශේෂයෙන්ම මෙන්න මේ ප්‍රස්තුතියන්, ඒ කියන්නේ මේ රැකියාවල් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච ජන කවි වර්ග ගොඩාක් තියෙනවා අපේ සාහිත්‍යයේ.
අපි බලමු මේක එකක්
නේ. ඒ පිළිබඳව අපි දරුවෝ පොඩ පැහැදිලි කරලා ඒකට දුන්නොත් හොඳයි.
ඔව්, දැන් පුතේ ඔයාලට ලියා ගන්න පුළුවන් මේ ජන කවිය තුල අපිට විවිධ ප්‍රභේද දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේවා බිහි වෙන්නේ විවිධ වෘත්තීන් ඇසුරු කරගෙන. ඒ කියන්නේ රැකියාවන් ඇසුරු කරගෙන. දැන් බලන්න කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තයේ පදනම් කරගත්ත ජන කවි සමූහයක් අපිට තියෙනවා. ගොයම් කවිය, නෙළුම් කවිය, පැල් කවිය, කමත් කවිය. ඒ අතරේ තමයි අද අපි සාකච්ඡා කරන කුරහන් කවිය තියෙන්නේ. ඊළඟට පතල් රැකියාව. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්නවා කටු කැලේ. ඔන්න පතල් රැකියාව ආපු විදිහ. ඊළඟට බඹර කැපීම, මේකත් වෘතියක් පසුබිම් වෙච්ච එකක්. ඊළඟට පාරු කවිය, අතීතයේදී ප්‍රවාහණය සඳහා යොදාගත්තේ පාරුව. ඊළඟට බලන්න දැන් ලී කෙලි, ඔලින්ද කෙලි, කලගෙඩි සෙල්ලම්, ඔංචිලි වාරම්, මේවා ක්‍රීඩා ඇසුරෙන් බිහි වෙච්ච ජන කවි. ඊළඟට අපේ අම්මලා තමන්ගේ දරුවව දෝතට අරගෙන තමන්ගේ දරුවව නලවද්දී දරුව නැලෙව්වෙත් පුතේ ජනකවි. ඔන්න බබෝ ඇතින්නියා ගල්ලරඹේ සිටින්නියා, ගලින් ගලට පනින්නියා, බබුට බයේ දුවන්නියා. මේ අපූර්ව ජනකවි.
ඉතරක් නෙමෙයි බබා වීරයෙක් කරන්නත් උත්සාහ කරන මොකද ඇතින්නියා
පුංචි කාලේ ඉඳන්ම
දරුවට වීර ක්‍රියාවන් පිළිබඳ පුංචි කාලේ ඉඳලම දෙනවා හැඟීම.
පුංචි කාලේ ඉඳලම දරුවා තුල අර බිය කියන සංකල්පය දරුවගෙන් ඉවත් කරනවා. එතකොට දොයි 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 දොයිය බබා, මේ සියල්ල ජනකවි නිර්මාණ. එතකොට ඔය බලිතොවිල් වල දී ගායනා වුණා අපේ මොනවද ගම්මඩු, දෙවොල් මඩු, කෝල්මුර වගේ ශාන්ති කර්ම වලදී මේ ජනකවිය තමයි පුතේ ගායනා වුණේ. තව එතකොට තියෙනවා මේ ප්‍රේමය, ආදරය ප්‍රකාශ කරන්න ජනකවිය භාවිතා වුණා.
ඒ වගේම මාලන් සර් මේ දැන් විවේකයෙන් ඉන්න වෙලාවෙදී මේ දරුවෝ දැනුවත් කරන්න කවි කිව්වා.
ඔව් අර තේරවිලි කවි. තේරවිලි කවි කිව්වා. ඒතකොට අපි ඉගෙන ගත්තේ අර හානාහිය පානාඩ හැරෙන් දැනේකේ උපදේශාත්මක ජනකවි ඔබ ඉගෙන ගත්තා මීට ඉස්සෙල්ලා. මතන ඕව තමයි අපිට ජනකවි ප්‍රභේද විදිහට දකින්න පුළුවන්. ඊළඟට අපි මේ යමු අපේ මොකද අපි දැන් එන්න ඕනේ අපේ පාඩම තමයි අද කුරහන් කවිය. ඍෂිකර්මාන්ත ඇසුරෙන් තමයි කුරහන් කවි ගොඩනගන්නේ. එතකොට කුරහන් කවියට එන්නේ අපේ දරුවෝ දන්නවා ඉතිහාසය ඉගෙන ගන්නකොට අපිට තිබුණේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක්. ඒ කෘෂි ආර්ථිකය නේ. එතනින් පැන්න අපි දඹදෙණිය පැත්තට එනකොට මේ නිරන්තර සංක්‍රමණය වුණානේ. ඒකත් එක්ක තමයි අපේ හේන් වගාව
ආරම්භ වෙන්නේ.
ඉතින් ඒ හේන් වගාව සම්බන්ධයෙන් තියෙනවා හොඳ සාකච්ඡාවක් පුතාලා දන්නවා ඇති. මේ 10 පොතේ ඔබ දන්නවා වී ගොවිතනත් එක්ක අපි හේන් ගොවිතනත් එක්ක සම්බන්ධ වෙච්චි කතන්දර ගොඩක්. මේ හේනක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. දැන් මේ ඉස්සර මේ අපේ ගුරුතුමියනි මේ ඒ කාලේ මේ ගොයියා හේන ගිනි තියන්න යනවා කියන්නේ ගෙදර මහවුන්දත් එක්ක හොඳ ජල්ලියක් අරගෙන.
මොකද කෝපෙන් යනකොට බුරබුරා ගිනි දෙල් නැගෙනවා
කියලා. යන්නේත්
කෝපෙන්
ගියාට පස්සේ අර ගින්දර දානක හොඳට කිටි කිටියේ
ඇවිලෙනවා.
එතනදී මේ හැබැයි අපේ ගොයියා හූයා දින්නක් තියෙනවා. මොකද කවදාවත් මේ පරිසරයත් එක්ක වෛරෙන් නෙමෙයිනේ, සතා සිව්පාවත් එක්ක වෛරෙන් නෙමෙයි.
බොහොම ආදරය කරනවා.
ආදරය කරන්නේ
කුරාන් ඉස්මෝ කලුවර බලලා කියන කොටත් තේරෙනවා නේද සත්තුන්ට කොහොම ආදරයක් දැක්කද.
දැන් මේක යාගේ වෘතියනේ. මේක කරන්නත් ඕනේ මේක. එතකොට යා මෙතනදී හූයා දින්නක් තියෙනවා. ඔබ අහලා තියෙනවා ගිනියා දින්නක් තියෙනවා නේ. උඩින් එන සතුන්, බිමින් එන සතුන්, කුරගානා සතුන්, කංකුණ්ඩෝ, ගොම්බෙල්ලෝ, හකරැල්ලෝ, හින්නෝ, කෝඹියෝ, මෙකී නොකී ප්‍රාණීට අයත් සියලුම සත්වයෝ අදපඩන් දෙමාසයක්, මාසෙකහමාරක්, මාසයක්, සතියක්, තුන්වරුවක්, දෙවරුවක්, පැය භාගයක්. යන්ට පළුමෙන් අහස මේ මහා පර්වතයේ උසරිගිනි ජාලාවක් එවන්නෙමි. ඒකට අසු නොවි අපාත වර්ධනු කියා ඇලකින් දොලකින් එතර වී මහා නිල්වන් කැලයක් බලා පළෝ කියලා ඕ
ගිනියා දින්න
පිටත් කරනවා. අපේ කුරහන් කවියේ පළවෙනි පැදිය අපිට දැන් කතා කරන්න පුළුවන්. අපි එතෙන්ට යමු.
දැන් මේ කුරහන් කවි ගැන කතා කරනකොට අපි හේන් ගොවිතන ගැන චුට්ටක් හරි මේ දරුවන්ට පැහැදිලි කරන්න ඕනේ. අපි මේ අපේ මාලන් සර් කිව්වා වගේ අපේ ගොවිතන මේ ප්‍රධාන ආකාර දෙකකට සිද්ධ කරනවා. එකක් තමයි ඔබතුමා කිව්වා විදිහට ජලාශ්‍රිත ගොවිතන. ඒකට අපි කියනවා මඩ ගොවිතන නේ.
ඔව් මඩ ගොවිතන.
වී ගොවිතන. එතන කරන්නේ අපි. ඊළඟට අපි ගොඩ ගොවිතන. එහෙම නැත්නම් මේකට කියනවා හේන් ගොවිතන.
හේන් ගොවිතන.
ඔව් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ වැදගත් තැනක් හිමි වුණා මේ ගොඩ ගොවිතනට. ඒකට හේතුව ගොඩාක් ධාන්‍ය වර්ග වගා කරනවානේ. දැන් කුඹුරේ අපි ගොඩක් වී විතරනේ හදන්නේ.
ඔව්. නේ. ඔව් ඊට අමතරව වී තින් ওই අතිරේක
හැම ධාන්‍ය වර්ගය මුං, මෑ, කව්පි නේද? එතකොට තාල, අබ, මෙනේරි ඒ වගේ දේවල් වලට අමතරව පිපිඤ්ඤා, කැකිදි, කොමඩු වගේ දේවලුත් වගා
කරනවා
නේ. වැටකොළු පතෝල වගේ මැස්සවල් එහෙමත් ගහනවා නේද? එතකොට මේ වගේ මේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තේ මේ ඒකේ නිසා මේ ගොඩ ගොවිතැනට වැදගත් තැනක් හිමි වෙනවා මාලන්ස. ඉතින් මේ හේන් කෙටීම් පිළිබඳව ඔබතුමා පැහැදිලි කරා බොහොම අපූර්වට නේද? මේ හේන් කෙටීම අපි ආවට ගියාට කරන්නේ අපේ හේන් ගොවියා. බොහොම මේ භක්තියෙන් තමයි මේක කරන්නේ. මේ හේනට යන්නේ බොහොම මේ හොඳ සුබ නැකතක් බලලා තමයි හේන් කෙටීම ආරම්භ කරන්නේ. මේ හේන් කැටීමත් ගිය ගමම කැලේට ගිහිල්ලා කැත්ත අරගෙන ගහ කපාන 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 යන්නේ නැහැ. ඒකත් මලන් සර් මේ තෝරගත්ත හොඳ රුක් අත්තන පේතන් නේද? බක්
මේ මට මතක් වෙනවා ඔබතුමෝ මේ කාරණාව කියනකොට මේ අපි 10 පොතේ තියෙනවා රුක් අත්තන පේතන් පලු බීම් පලු බෝ මී කහට බක් මී දේවුල් කොල බෝදාඹු මී බට හික් දඹ ලෝලු කොබ්බෑ කුරටි දෙමට අත්වල අත අල්ලනු මරුමුවා කොට.
මරුමුවා කොට නේද? ඒ කියන්නේ හොඳ පැත්ත බලලා මරුවා සින දිසාව බලන්නේ නැතිව තමයි ඔන්න හේන් කොටන්න කියන්නේ. මේ තෝරාගත්ත ගහ ළඟටත් ගිහිල්ලා එකපාරට ගහට ගහන්නේ කැත්තේ. මොකද කරන්නේ? මේ ගහ ළඟට ගිහිල්ලා කැත්ත තමන්ගේ ඇඟට හේත්තු කරගෙන ගහට වන්දනාමාන කරලා තුන් වටයක් මේ ගහ වටේ ගිහිල්ලා තමයි ගහට පහර හෙලන්නේ. ඊට පස්සේ මේ වගාව ආරම්භ කරන්න එතන ඉඳලා තමයි මේ කැලේ කැපීම ආරම්භ කරන්නේ. මේ මුල්ම කපන ගහ එහෙම නැත්නම් පඳුර පඳුරට පහර දීම අපි කියනවා මොකක් කියලාද? හේන් ගෙවදීම කියලා කියනවා.
ගෙවදීම කියලානේ. ඒ ප්‍රාදේශීය විහාරවල එනවා.
තමයි කියන්නේ මේකට. එතකොට මේ හේන් ගෙවදුනෙන් පස්සේ ඊට පස්සේ මාසයක් විතර මේ කැලේ කපනවා. මාසයක් විතර කැලේ කපලා ඊළඟට තවත් මාසයක් විතර මේක වේලෙන්ඩ හැරලා ඊළඟ මාසෙත් ඔන්න සුබ නැකතකින් තමයි හේන ගිනි තියන්න යන්නේ. ඒකත් හොඳට කල්යල් බලලා අර කිව්ව විදිහට ගෙදරින් බිනිදත් එක හෝ ගෙදර පොඩ්ඩක් අඬදබරයක් ඇති කරගෙන කොහොම සාගතව ගිහිල්ලා මේ හේනට ගින්න තියෙනවා. අර හූයා දින්න ඔබතුමා කිව්වා වගේ හූයා දින්න සමහර පළත්වල 3 වතාවක් කියනවා. තවත් සමහර පළත්වල මේක 7 වතාවක්
කියනවා
නේ. එහෙම කියලා මේ ගොවියා මෙන්න මේ හේනට ගිනි තියනවා.
ඒ කියන්නේ මාස 4ක පරිශ්‍රමයක් දරනවා හේනක් ගොඩනගන්න.
හේනක් ගොඩනගන්න.
ඒ කියන්නේ හේනක් ගොඩනගන්න මේ සෝමාරියෙකුට බෑ.
බෑ.
කම්මැලියෙකුට බෑ.
බෑ බෑ. හොඳ දක්ෂ මේ ගැනම උනන්දුවක් තියෙන මේ දියුණු වෙන්න ඕන කියලා හිතන හොඳ ශක්ති සම්පන්න අයට තමයි මේ කාර්යය යෙදෙන්න පුළුවන් වෙන්නේ.
මට හිතෙනවා ඔරේ පළවෙනි කවියේ තියෙනවා අපේ ගුරුතුමින් මේ පළමු කවියේ තියෙනවා මේ මාස 4ක අත්දැකීම් එක්ක. ඒ කියන්නේ මාස දෙකක් කැලෑව එලි කරනවා. දුරුතු මහේ පටන් ගන්නවා නේ. ඊළඟට මාස දෙකක් කැලෑව එලි කරනවා. ඊට පස්සේ මේක වේලෙන්න හරිනවා. ඊට පස්සේ කැලෑව ගිනි තියෙනවා. ඊට පස්සේ අර ලස්සන වචනයක් තියෙනවා අර කුරහන් ඉසිමුව කළුවර බලාලා කියලා. අපි ළමයි කළුවර බලාලා කියන වචනේ ගැන
ඔව් ඒකට අර්ථ කීපයක්ම තියෙනවා නේද? වැහි වලාකුළු බලලා කියලා අපිට කියන්නත් පුළුවනි. තවත් මේ අතීතයේ මිනිසුන්ගේ තිබුණනේ මේ මාසෙ පොයට වහිනවා කියන අර්ථය නේද? මාසෙ පොය බලලා මේ වැපිරීම සිද්ධ කරනවා කියලත් මේ සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ අතීතයේ හිටපු ගැමියා විශ්වාසයක් තිබුණා මාසෙ පොර තමයි වහින්නේ. ඒ වැස්ස බලලා තමයි කොහොම නමුත් මේ කුරහන් ඉසීමේ
ඉසීම ආරම්භ කරන්න. ඒක තියෙනවා කුරහන් ඉසිමුව කියලා. ඒක හරිය අර අත්තමට කයියට මේ ඔක්කොම එකතු කරගන්න හෘදයාංගම ආමන්ත්‍රණයක් තියෙනවා.
ඒකට හේතුව තමයි මාලන් සර් දැන් මේ හේනක් වගා කිරීම තනියම කරන්නේ නැහැ. යායට හේන් යායක්ම තියෙනවා. එකක් තමයි මේ හේන රැක ගැනීමට ගොවියාට පහසු වෙනවා.
පහසු වෙනවා.
ඒ නිසා තමයි මේ කුරහන් ඉසිමුව කළුවර බලලා. ඉසිමුව අපි හිමු කියන අර්ථෙනේ.
අර්ථය තමයි හැමෝටම එන්න කියලා
නේ. එන්න කියනවා. මොකද යායට මේකට මෙහින්න ඕන නැත්තම් මේ කපා ගන්න කොටත් එහෙමයි එකටම කපා ගන්න ඕනේ. නැත්තම් අර හේන දෙකක් විතර කපල ඉවරලා එකක් ඉතුරුනොත් සත්තුන්ගෙන් හානිය වැඩි. ඉතින් අර ඉහින එකත් එහෙමයි අර කොබෙයි කුරුල්ලන්ගෙන් ආරක්ෂා කරගන්න යායට මිස්සම ඒක හරි. එකටම කෙරෙනවා.
එතකොට අපිට ওই පළවෙනි කවියම ගන්න පුළුවන් පුතේදී සඳහන් කරගන්න ඔයාලා ජීවිතයේ මේ ජීවනෝපාය කරගන්න මොනතරම් දුෂ්කරතාවක් ගන්නවද කියන එක. මේක මහා අභියෝගයක්. මාස 4ක් තිස්සේ හේනක් කොටනවා කියන.
හේනක් කොටන එකම අභියෝගේ.
හේනක් කොටන එකම අභියෝගයක්. එතකොට මේකේ ගැමි වහරක් තියෙනවා. එක වචනයක් හැරෙන්න අනිත් හැම වචනයක්ම අමු ගැමි යිදුම්. ඒ තමයි අර මාස කියන වචනේ හැරෙන්න අනිත් සියල්ල ගැමි වහර.
මැඳින් දිනේ දුරුතු.
දුරුතු මහේ.
දුරුතු මහේ මාසේ කියලානේ මේනි කියන්නේ නේද?
වල් ගිනි තියෙනවා නේ? ඒ වගේ යිදුම්. ඔව්. අපි යන්නේද දෙවෙනි කාරණාවත් එක්ක අපේ දෙවෙනි පැදිපෙළත් එක්ක.
ඔව් දෙවෙනි පැදිපෙළට යන්න අපි තව පොඩ්ඩක් කුරහන් වගාව ගැන කතා කරමු. කුරහන් වගාවේදී ගොවියට මේ ගෙවදීමේ ඉඳලම කුරහන් කරලා කපා ගන්නා තෙක්ම පුදුම දුක්ක දෝමනසයන්ට ලක් වෙන්න වෙනවා. ඒ වගේම ඔබතුමාගේ විදිහට ඒ අභියෝගයක් තියෙනවා නේද? මොනවද මාස ගන්නවක් ඇලේ කොටලා පුච්චලා සුද්ධ කරලා කුරහන් වපුරලා පැල කාලේත් රැකලා නේද බණ්ඩි කුරහන් කාලේ පැසුණු කුරහන් කාලේ එනකම් රකින්නම සිද්ධ
වෙනවා.
දැන් මේ කුරහන් වගාවේදී අනේක දුක්ක දෝමනස්යන්ට අපි කිව්වනේ ලක් වෙනවා කියලා නේද? මේ කුරහන් කවි තුලත් මේ සමාජ මේ සමස්ත ජන කවි වලටත් අනන්‍ය වුණු ලක්ෂණ කීපයක් දැන් අපි කතා කරන්නේ මාලන්ස. මේ කුරහන් අපිට කුරහන් ඉසිමුව කළුවර බලාලා කියන පද්‍ය පන්ති උටාගත් එක ගැනත් අපි දරුවන් චුට්ටක් පැහැදිලි කරන්න ඕන. ඒ තමයි අපි මේ කුරහන් දැන් ජන කවි අපින් ගිලිහිලා යනවනේ. මේ ජන කවි එකතු දැන් අපේ මේ ලේඛකයෝ අපේ මේ කවියෝ මේවා ඇසුරින් ගීත එහෙම නිර්මාණ කරනවා. දැන් මේවා එකතුවක් කොහේ හරි තියෙන්නත් ඕන. නැත්නම් අපිට අපේ අනාගතයේ දරුවන්ට මේ ජන කවි නැත්තරම
නැතිවෙලා
යනවා. ඉතින් මේ ජාතික අධ්‍යාපන ආයතනය 1994 දී මාලන්සර් කුරහන් මාලය කියලා කුරහන් මාලය ජන කවි එක කියලා පොතක් නිර්මාණය
කරා.
කුරහන් මාලය ජනකවි එක. තව ඒ කියන්නේ ජනකවි 1 2 3 මේ විදිහට පොත් තියෙනවා. මේ ජනකවි 1 කුරහන් මාලය ජනකවි 1 කියන පොතෙන් තමයි මෙන්න මේ පද්‍ය පන්ති මේ කවියට
පුටාගෙන
තියෙන්නේ. ඉතින් අපේ දරුවෝ ඒකත් දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. අපි දැන් මේ කුරහන් කවි පිළිබඳව අවධානය යොමු කරමු. එතකොට මේ කුරහන් කවි සඳහා යොදාගෙන තියෙන භාෂා ලක්ෂණ ටික එහෙම නැත්නම් කුරහන් කවියා එදා භාවිතා කරපු භාෂාව පිළිබඳව මේ කුරහන් කවියෙන් අපිට මේ කුරහන් කවියා විඳි අනේක දුක් ගැහැට පිළිබඳවත් ඔබතුමා චුට්ටක් අපි දරුවන්ට කියලා දෙන්න.